ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්.
COVID නීති රීති බොහෝ දුරට අවසන් වෙලා ජනතාව බොහොම නිදහසේ කාලය ගත කරන්න සැරසෙද්දිම ඔස්ට්‍රේලියාවේ 7 වැනි COVID රැල්ලක් පිළිබඳව අවධානය යොමු වෙලා තිබෙනවා. COVID ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩිවීම, ඒ වගේම COVID නිසා රෝහල්ගත වීම් වැඩිවීම නිසා තමයි සෞඛ්‍ය බලධාරීන් මේ පිළිබඳ අවධානයෙන් පසුවන්නේ. ගිම්හාන කාලේ ළඟ ළඟමේදී ඔස්ට්‍රේලියාවේ අලුත් COVID රැල්ලක් ඇතිවේවිද? මොනවද ඔබ මේ ගැන දැන සිටිය යුතු කරුණු කාරණා? මේ පිළිබඳව තමයි SBS සිංහල ගුවන් විදුලියෙන් ඔබ වෙත වැදගත් සාකච්ඡාවක් ගෙනීමට අද දවසේ අපි බලාපොරොත්තු වන්නේ. මේ සඳහා අප සමග අද දවසේ සම්බන්ධ වෙන්නේ නිව් කාසල්හි සිට ජෝන් හන්ටර් රෝහලේ සේවය කරන වෛද්‍ය සුදේශි විජේතිලක. ආයිබෝන් කියලා පිළිගන්නා වෛද්‍යතුමියනි ඔබව.
ආයිබෝන් අතිනි.
වෛද්‍යතුමියනි, මම මුලින්ම ඔබෙන් දැනගන්න කැමතියි මේ නව කොවිඩ් රැල්ල පිළිබඳව ඔස්ට්‍රේලියාවේ ඇති වී තිබෙන අවධානය කොයි ආකාරයක් ගන්නවද?
ඔය කියපු එක හරියටම හරි. පහුගිය ඔක්තෝබර් අන්තිම ඉඳන් නොවැම්බර් මාසේ මේ වෙනකන් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත ඔක්කොගේම වගේ කොවිඩ් රෝගීන් වාර්තා වෙන එක වැඩි වෙලා තියෙනවා. නොවැම්බර් 11 වෙනකන් ගත්තොත් එහෙම ඊට කලින් සති දෙක කම්පයා කරපුවාම නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවල 60%කින් විතර අලුත් රෝගීන් වාර්තා වෙන එක වැඩි වෙලා තියෙනවා. ක්වීන්ස්ලන්ඩ් වල 32%ක්, සවුත් ඔස්ට්‍රේලියා වල 81%ක්. ඒත් එක්කම වගේ කෝවිඩ් වලින් රෝහල්ගත වෙන සංඛ්‍යාවත් වැඩි වෙලා තියෙනවා. නිව් සවුත් වේල්ස් වලයි වික්ටෝරියා වලයි 20%ක් විතර. ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තේ ඒක 90 ගානක්, ඒ කියන්නේ කලින් සතියකට 105ක් ඇඩ්මිට් වුණා නම් රෝහල් වලට දැන් 200 ගානක් විතර ඇඩ්මිට් වෙන විදිහට. රෝහල් ගත නොවන ගෙදර ඉඳන් කොවිඩ් වලට ප්‍රතිකාර ගන්න අයගේ වැඩිවීමක් පේනවා. කොවිඩ් වෛරසයට බෙහෙත් ගන්න බෙහෙත් තුණ්ඩු ප්‍රමාණය පහුගිය අවුරුද්දේ 8%කින් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ ටික ඔක්කොම බැලුවම අපිට පේනවා අලුතෙන් කොවිඩ් රැල්ලක් එනවා කියලා. මේ රැල්ලේ විශේෂත්වය තමයි දැන් සාමාන්‍යයෙන් අපි කොවිඩ්, ඉන්ෆ්ලුවෙන්සා, ඒ වගේ ශ්වසන ආශ්‍රිත රෝග වැඩි වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ ශීත කාලේ. වින්ටර් එක ළඟ එද්දී තමයි අපි ඒ වගේ රෝගවල වැඩිවීමක් දකින්නේ. නමුත් මේ ගමන දැන් ගිම්හාන කාලය ළඟ වෙද්දී රෝගීන් සංඛ්‍යාවේ වැඩිවීමක් තියෙනවා. ප්‍රධාන හේතු තුනක් මේ රැල්ලට බලපානවා. පළවෙනි එක තමයි අපේ ජනගහනයේ තියෙන ප්‍රතිශක්තිය ටිකක් දැන් වෙනකොට අඩු වෙගෙන යනවා. මොකද මුලින් එන්නත් ගත වෙච්ච කට්ටියගේ අන්තිම ඩෝස් එකෙන් බොහෝ වෙලාවට දැන් මාස 6කට වඩා ගිහිල්ලා. ඒ වෙනකොට කොහොමත් කාලයක් යද්දී එන්නතේ තියෙන ප්‍රතිශක්තිය ටිකක් අඩු වෙනවා. දැන් මාස 6ක් 7ක් යද්දී ඒ කලින් එන්නත් ගත වෙච්ච කාලයට වඩා පොඩ්ඩක් මේ ජනගහනයේ ප්‍රතිශක්තිය අඩුයි. අලුත් ප්‍රභේද, උප ප්‍රභේද දෙකක් අලුතෙන් වැඩිපුර නෝටිස් වෙන්න ආරම්භ තියෙනවා. XBB සහ BQ1 කියන ඒ ඔමික්‍රෝන් වලම උප ප්‍රභේද දෙකක්. ඒ උප ප්‍රභේද දෙක කලින් තිබ්බ ඔමික්‍රෝන් ප්‍රභේද වලට වඩා බෝවීම ටිකක් වැඩි කියලා තමයි හිතන්නේ. ඒක නිසා අලුතෙන් එන රෝගීන් සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. තව මේ රැල්ලට බලපාන තුන්වෙනි හේතුව හැටියට අපේ තියෙන ප්‍රජා සෞඛ්‍ය පබ්ලික් හෙල්ත් මෙෂර්ස් කියලා කියන අපි කලින් තිබ්බ නිර්දේශ දැන් ටිකක් ලිහිල් වෙලා තියෙනවා. මාස්ක් පාවිච්චි කරන එක, ඒ වගේම මිනිසුන් සෙනඟ එක්කහු වෙන සංඛ්‍යාවන් සීමා කිරීම, ඒ වගේම කලින් තිබ්බ කොවිඩ් පොසිටිව් වුණොත් දවස් ගානක් ගෙදර අයිසොලේට් වෙන්න ඕනි කියලා දැන් ඒක ලිහිල් වෙලා තියෙනවා. ඉතින් මේ හේතු නිසා මේ කියපු කාරණා තුනින් දැන් අලුතෙන් කොවිඩ් රෝගීන් එන එක වැඩි. කියන්නේ ඇත්තටම ගිම්හාන කෝවිඩ් රැල්ලක් එන බවක් තමයි පේන්නේ.
වෛදිතුමියනි, දැන් මේ වන විට ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු ගණනාවකට මුහුණ දෙමින් ඉන්නේ. රෝහල් කාර්ය මණ්ඩලයේ අඩුවීමත් සමගම පවුල වෛද්‍යවරයෙක් මුණගැහෙන්න, එහෙම නැත්නම් රෝහලේ ප්‍රතිකාර ලබා ගන්න ජනතාවට රැඳී සිටිය යුතු කාලය ඉතා දීර්ඝ වෙලා තිබෙනවා. ඒ වගේම මේ හදිසි සේවා ප්‍රතිකාර ලබා ගැනීමත් අර්බු දෙකට ලක් වී ඇති බවට තමයි තොරතුරු වාර්තා වෙන්නේ. මේ වන විට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ නැවතත් කොවිඩ් නීති රීති බලාත්මක කරන්නට පටන් අරගෙන තිබෙනවා. මේ නව කොවිඩ් රැල්ලත් සමග අපිට මේ ගිම්හාන ඍතුවේදී කොයි වගේ දෙයක්ද බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ?
දැන් මේ කොවිඩ් වල දෙපැත්තක් තියෙනවා. එකක් තමයි කොවිඩ් රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනවා. අනිත් එක තමයි ඒ කොවිඩ් හැදෙන රෝගීන් කොච්චර දුරට රෝගී තත්ත්වය කොච්චර දුරට වැඩිද, මොකද ඒගොල්ලොන්ගෙන් කොයි ප්‍රතිශතයක්ද රෝහල් ගත වෙන්න අවශ්‍ය, කොයිතරම් ප්‍රතිශතයක් ගෙදර ඉඳගෙන රෝගය ඉවර වෙනකන් ඉන්න පුළුවන්ද කියන එක. එහෙම ගත්තහම දැනට තියෙන සාක්ෂි වලින් කියන්නේ මේ අලුත් උපප්‍රභේද වලින් එන කොවිඩ් ආසාදනය කලින් ඔමික්‍රෝන් තරමටම මිසක් ඊට වඩා දරුණු විදිහට රෝග ලක්ෂණ මතුවීමක් දැනට පෙන්වන්නේ නැහැ. එක අතකට ඒක හොඳ දෙයක්. අනිත් අතට රෝගීන් සංඛ්‍යාව වැඩි වෙන්න වැඩි වෙන්න කොහොමටත් රෝහල් ගතවීම ටිකක් හරි වැඩි වෙනවා. ඉතින් රෝහල් පද්ධතියට එන පීඩනය වැඩි වෙන්නේ කෝවිඩ් රෝගීන් කොච්චර කල් ලෙඩ වෙලා ඉන්නවද, ඒ වගේම කොච්චරක් රෝගීන් දැඩි සත්කාරයක වලට හරි වෙනත් විශේෂ ශ්වසන උපකරණ පාවිච්චියට හරි අවශ්‍ය තරමට ගොඩක් ලෙඩ වේද කියන එක අනුව. රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයකට දැනට දෙන උපදෙස තමයි තමන්ගේ පවුලේ වෛද්‍යවරයාත් එක්ක සැලසුමක් හදලා තියාගන්න, තමන්ට බැරි වෙලාවත් කෝවිඩ් පොසිටිව් වුණොත් එහෙම හැකිතරම් ඉක්මනට ප්‍රතිවෛරස බෙහෙත් ලබා ගන්න, සහ තමන් රෝග ලක්ෂණ පරීක්ෂා කරගෙන මොනිටර් කරගෙන ඉන්නේ කොහොමද කියන එක කලින්ම සැලසුමක් හදලා තියාගන්න කියන එක. දැන් මාස්ක් පැළඳීම ගත්තොත් එහෙම ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ඒගොල්ලොන්ගේ තියෙන ට්‍රැෆික් ලයිට් සිස්ටම් එකක් කියලා තියෙන කෝවිඩ් අනතුර සම්බන්ධයෙන් දක්වන රෙකමෙන්ඩේෂන්ස්, ඒගොල්ලොන් කොළ පාට ඉඳලා තැඹිලි පාටට ඒගොල්ලොන්ගේ ඇලර්ට් එක වැඩි කරලා තියෙනවා. ඉතින් ඒ අනුව ඒගොල්ලොන් අලුතෙන් එකතු කරලා තියෙන්නේ පොදු ප්‍රවාහනවලදී සහ රෝහල් වැනි සෞඛ්‍ය හෙල්ත් කෑ සෙටිංස් වලදී රෝහල් වගේ තැන්වලදී මාස්ක් එක පාවිච්චි කරන්න කියලා. අනික් ප්‍රාන්තවලින් දැනට එහෙම රෙකමෙන්ඩේෂන් එකක් කරලා නැහැ. හැබැයි ඉදිරියට සංඛ්‍යාවන් වැඩි වුණොත් එහෙම ඒගොල්ලොත් ඒ ගැන කල්පනා කරයි. තවත් අදහසක් තියෙනවා, පහුගිය මාස ගාන බැලුවම සිංගප්පූරුවේ සහ ප්‍රංශයේත් මෙම අලුත් උපප්‍රභේද දෙක මතුවෙලා තිබෙනවා. හැබැයි ඒගොල්ලොන්ගේ රැල්ල ගොඩක් කල් ගිහිල්ලා නැහැ කියලා. ඉතින් බලාපොරොත්තු තියෙන ඕස්ට්‍රේලියාවෙත් ඒ රැල්ල ඉක්මනින් ඉවර වෙයි කියලා. හැබැයි අපිට ඒක ගැරන්ටි සහතිකයක් දෙන්න බෑ.
ඔවයිදිතුමනි, මේ කොවිඩ් වලින් ආරක්ෂා වෙමින් එළඹෙන ගිම්හාන නිවාඩු කාලය ගත කරන්න අපේ ජනතාවට ලබා දෙන්න පුළුවන් සෞඛ්‍ය උපදේශය කුමක්ද?
ප්‍රධානම දේ තමයි එන්නත් කරන්නේ. දැනට ගත්තහම අපේ ඔස්ට්‍රේලියාවේ ජනගහනයෙන් 72%ක් පමණ තුන්වෙනි ඩෝස් එක අරගෙන තියෙනවා. කියන්නේ පළවෙනි බූස්ටර් එක 40% ගානක් විතර එන්නත් මාත්‍රා 4ක් අරන් තියෙනවා. ඒ කියන්නේ දෙවෙනි බූස්ටර් එකත් ගහලා තියෙනවා. එන්නත් කිරීම මගින් රෝගයේ බරපතලකමත් අඩු වෙනවා, රෝගය නිසා මැරෙන ප්‍රමාණයත් අඩු වෙනවා. ඒ වගේම කෝවිඩ් වලින් හොඳ වුණාට පස්සේ එන ලොง කෝවිඩ් කියලා කියනවා, දිගු කාලීන සංකූලතා ඒවත් අඩු කරගන්න පුළුවන්. හරි කාලයට එන්නත් ගැනීම සහ බූස්ටර් එන්නත් ලබා ගැනීම තමයි පළවෙනිම එක. දෙවෙනි එක පුළුවන් තරම් දුරස්ථතාවය තබා ගැනීම. දුරස්ථතාවය තබා ගන්න බැරි අවස්ථාවලදී මාස්ක් එකක් පාවිච්චි කිරීම, P2 හරි N95 කියන මාස්ක් එක තමයි රෙකමෙන්ඩ් කරන්නේ. කොයි ආකාරයක වුණත් මාස්ක් එකක් පාවිච්චි කිරීම හොඳයි. ඊගාවට තමන්ට රෝග ලක්ෂණ තියෙනවා නම් හරි, එහෙම නැත්නම් තමන් ළඟින් ආශ්‍රය කරපු කෙනෙකුට කෝවිඩ් පොසිටිව් වුණොත් එහෙම තමන් ටෙස්ට් කරගෙන PCR ටෙස්ට් එකක් හරි රැට් ටෙස්ට් එකක් හරි රෝග ලක්ෂණ තියෙනවා නම් අයිසොලේට් වෙන්න, ටෙස්ට් එක පොසිටිව් නම් අයිසොලේට් වෙන එක හොඳයි. ඊට අමතරව දැන් අපි දන්නවා ගිම්හාන කියන්නේ නත්තල්, ඒ වගේම ඉස්කෝලේ නිවාඩු කාල ගොඩක් පිරිස් එකතු වෙනවා වැඩි. පුළුවන් තරම් එවැනි පිරිස් එකතු වීම් එළි මහනේ, එහෙම නැත්නම් ඇතුළේ නම් පුළුවන් තරම් වාතාශ්‍රය වෙන්ටිලේෂන් තියෙන විදිහට පිරිස් එකතු වීම කරන්න කියලා. ඒ එවැනි කාරණාවල් ටික තමයි අපිට පුළුවන් විදිහට කෝවිඩ් පැතිරීම අඩු කරගන්න පුළුවන් වෙන්නේ.
ඔව් අදිටමනි, මේ ඔබ සඳහන් කළ නව කොවිඩ් ප්‍රභේද සඳහා කොවිඩ් එන්නත් මගින් ජනතාවට ආරක්ෂාව ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවද? අවසාන වශයෙන් අපි ඒ පිළිබඳවත් සාකච්ඡා කරමු.
මුලින්ම දැනට අවුරුදු එකහමාරකට විතර කලින් හදපු එන්නත් වල මෙම අලුත් ප්‍රභේද වලට එච්චරම ප්‍රතිශක්තියක් නැහැ. දැන් අලුතෙන් මොඩර්නා සහ ෆයිසර් දෙගොල්ලොන්ම මෙම අලුත් ප්‍රභේදවලටත් හරියන විදිහට අපි කියනවා බයිවේලන්ට් වැක්සින්ස් කියලා එවැනි වැක්සින් හදාගෙන යනවා. එම වැක්සින් කලින් තිබ්බ වැක්සින් වලට වඩා ඔමික්‍රෝන් වලට වැඩ කරනවා. එම අලුතෙන්නත් ගොඩක් වෙලාවට 2022 අන්තිමට, එහෙම නැත්නම් 2023 මුලදී ඔස්ට්‍රේලියාවට ලැබෙයි කියලා තමයි සැලසුම තියෙන්නේ. ඒක ලැබෙනකන් දැනට තියෙන එන්නත අවශ්‍ය මාත්‍රාවල් ගණන ලබා ගන්න එකෙන් වැරද්දක් නැහැ. මොකද ඒකෙන් යම්කිසි ප්‍රතිශක්තියක් ලැබෙනවා. ඒත් ඒගොල්ලෝ අලුතෙන් හදාගෙන යන බයිවේලන්ට් වැක්සින් එකෙන් දැනට හොයාගත්ත අලුත් ප්‍රභේදවලට වැඩිදුර ප්‍රතිශක්තියක් ලැබේ.
ඔස්ට්‍රේලියාවේ අලුත් කොවිඩ් රැල්ලක්, එහෙම නැත්නම් හතරවෙනි කොවිඩ් රැල්ල පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් අවධානය යොමු කරද්දී ඔබ ඒ පිළිබඳව දැනගත යුතු වැදගත් කරුණු කාරණා මොනවද? ඒ කොවිඩ් රැල්ලෙන් ආරක්ෂා වීමට ඔබ ගත යුතු ක්‍රියාමාර්ග මොනවද? මේ එළඹෙන ගිම්හන කාලයේ ඔබත් ඔබේ සමීපතමයනුත් එයින් ආරක්ෂා කරගන්නේ කොහොමද කියන කාරණා සම්බන්ධයෙන් වැදගත් සාකච්ඡාවක් තමයි අපි අද දවසේ SBS සිංහල ගුවන් විදුලියෙන් ඔබ වෙත ගෙනාවේ. මේ සඳහා අප සමග සම්බන්ධ වුණේ නිව්කාසල්හි ජෝන් හන්ට රෝහලේ සේවය කරන වෛද්‍ය සුදේශි විජේතිලක මහත්මිය. ඉතින් ඔබතුමියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ නවතම තොරතුරු SBS සිංහල ගුවන් විදුලිය සමග බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්.
බොහොම ස්තුතියි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.